ඔබ SBS සිංහල ගුවන් විදිලිය සමකෙන්
විනිවිද ජනතා මත විමසුම.
ඔස්ට්‍රේලියාවේ කාලීනව වැදගත් වන කරුණු පිළිබඳ ශ්‍රී ලාංකික ප්‍රජාවේ අදහස් විමසුම.
දයමනම් තවත් මාසයක අවසාන අඟහරු අද දිනයට තමයි පැමිණිලා ඉන්නේ ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික අපේ ප්‍රජාවගේ අදහස් විමසන SBS සිංහල සේවයේ මේ සැප්තැම්බර් මාසේ විනිවිද ජනතා මත විමසුමත් එක්ක තමයි අපි මේ හමුවන්නේ. ඔස්ට්‍රේලියානු ස්වදේශික ප්‍රජාව ඔස්ට්‍රේලියානු ව්‍යවස්ථාවෙන් පිළිගැනීම සඳහා පැවැත්වෙන වොයිස් ටු පාර්ලිමන්ට් රෙෆරෙන්ඩම් එහෙම නැත්නම් පාර්ලිමේන්තුවට හඬක් ජනමත විචාරණය 2023 වසරේ ඔක්තෝබර් මාසයේ 14 වැනිදා කියන්නේ ලබන මාසේ 14 වැනිදා නිල වශයෙන් පැවැත්වෙනවා. මේ මැතිවරණයට ඡන්දය ප්‍රකාශ කිරීම වයස අවුරුදු 18ට වැඩි ඔස්ට්‍රේලියානු පුරවැසියන් අනිවාර්යෙන්ම සිදු කළ යුතුයි. ඔස්ට්‍රේලියානු ස්වදේශික ප්‍රජාව ඔස්ට්‍රේලියානු ව්‍යවස්ථාවෙන් පිළිගැනීම සඳහා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ වෙනසක් සිදු කිරීමට ජනතා කැමැත්ත බැලීමක් තමයි මේ ජනමත විචාරණයෙන් සිද්ධ වෙන්නේ. බොහෝ පිරිසක් මේ ගැන අහලත් ඇති මේ වෙදී මේ සම්බන්ධයෙන් තිබෙන විවිධ ප්‍රචාරණ කටයුතු දැකලා ඇති. කොහොම නමුත් මේ සඳහා සහය දක්වද්දී තවත් පිරිසක් විරුද්ධ වීමත් ඔස්ට්‍රේලියාව තුළ අපි දකිනවා. ඉතින් අපි මේ සැප්තැම්බර් මාසයේ අවසාන අඟහරු අද දිනයටදී තිබෙන විනිවිද ජනතා මත විමසුමෙන් මෙවර අවධානයක් යොමු කරන්න කල්පනා කරේ ස්වදේශික ඔස්ට්‍රේලියානුවන් ව්‍යවස්ථාවෙන් පිළිගැනීම සඳහා වන වොයිස් ටු පාර්ලිමන්ට් ජනමත විචාරණය සම්බන්ධයෙන් අපේ ප්‍රජාවේ දැනුවත්කම වගේම මේ ජනමත විචාරණය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ වෙසෙන ලාංකික ප්‍රජාවේ අදහස් මොනවද කියන කාරණාව සම්බන්ධයෙන්. ඉතින් මේ පිළිබඳව අපත් සමග අදහස් උමාරු කරගන්න සුපුරුදු ලෙසින් ඔස්ට්‍රේලියාවේ විවිධ ප්‍රාන්තවලින් අපේ ශ්‍රී ලාංකික ප්‍රජාවේ සමාජිකයින් අදත් SBS සිංහල සේවයත් සමග සම්බන්ධ වෙනවා. හොඳ, අපි මුලින්ම අද දවසේදී යොමු වෙනවා වික්ටෝරියා ප්‍රාන්තයට. මේ කතා බහට මුලින්ම එක් වෙන්නේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඇමරිකාවේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරියක සහ වික්ටෝරියා ප්‍රාන්තයේ බලශක්ති උපදේශිකාවක සහ පරේක්ෂකාවක වශයෙන් කටයුතු කරන ආචාර්ය දිනිති විජේසූරිය. ආචාර්ය දිනිති, මේ ජනමත විචාරණය සම්බන්ධයෙන් මේ වෙද්දි තිබෙන ප්‍රචාරණ කටයුතු පිළිබඳව දරන්නේ මෙවැනි මතයක්?
ඔව, මේ පැවැත්වෙන ජනමත විචාරණය සම්බන්ධව දැනුවත් කිරීම සඳහා ඔස්ට්‍රේලියානු රජයේ විවිධ ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. මේ වෙනකොට හැම ගෙදරකටම වගේ ලීෆ්ලට් එකක් තැපෑල මගින් එවලා තියෙනවා. එහි සියලුම විස්තර සඳහන් වෙනවා. ඊට අමතරව ඔවුන්ගේ නිල වෙබ් අඩවියේ සියලුම තොරතුරු මේ වගේ දෙයක් පවත්වන්නේ ඇයි, මෙහිදී ඡන්දදායකයෝ විදිහට තමන් කොහොමද තමන්ගේ කැමැත්ත සහ අකමැත්ත ලබා දෙන්නේ, සියලුම තොරතුරු එහි අන්තර්ගත වෙනවා. ඔබ ඔබේ ඡන්දය ලබා දෙන්නේ කෙසේද කියන එක සම්බන්ධව ඉතාම පුළුල් වශයෙන් පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. එතකොට මෙතනදී අපිට yes or no වශයෙන් වචනේ ලියන්න ඕනේ. එතකොට පැහැදිලි අත්කකුරෙන් දිවීම සිදු කරන්න ඕනේ. අපේ ශ්‍රී ලාංකිකයෝ නම් මට දැනෙන විදිහට මේ සම්බන්ධව තියෙන දැනුවත් භාවයේ මදි. මොකද මම ගොඩක් දෙනෙක් එක්ක මේ ගැන කතා කරලා බැලුවා, විමර්ශනශීලී වෙලා බැලුවා. ඒ අවස්ථාවේදී මට පෙනිච්ච දෙයක් තමයි ඔවුන්ට මේ පිළිබඳව සමහරුන්ට කිසිම අවබෝධයක් නැහැ. නමුත් දැන් සමහර අය දන්නවා මේ වගේ ජනමත විචාරණයක් පවත්වන්න යනවා කියන එක. නමුත් ඒකෙන් කෙරෙන්නේ මොකක්ද, ඒවා තියෙන අහිතකර බලපෑම්, සුබවාදී බලපෑම්, ඒවා ගැන ඒවත් මොකක්ද වෙන්නේ, ඒවා කිසිම දෙයක් ගැන සමහරුන්ට අවබෝධයක් නැහැ. මම හිතන්නේ ශ්‍රී ලංකේ ප්‍රජාව වගේ අය විලක්ක කරගෙන මේට වැඩිය දැනුවත් කිරීමේ ව්‍යාපාර, එහෙමත් නැත්නම් දැනුවත් කිරීමේ ක්‍රමවේදයන් රජය විසින් කරන්න ඕනේ. මොකද අපි මේ රටේ ඉන්න සුළු වර්ගිකයන් කොටසක් විදිහට අපේ අයට මේ පිළිබඳව දැනුවත් භාවයේ යම්කිසි අඩුවක් තියෙනවා කියන එක තමයි මම හිතන්නේ. නමුත් ඔක්තෝබර් 17 වෙනිදාට ඡන්දය පැවැත්වෙන දිනට යනවා. නමුත් කරන්නේ මොකක්ද කියන එක ගැන ලොකු අවබෝධයක් නැහැ කියන එක තමයි මට කියන්න වෙන්නේ.
එවගේම මේ වෙද්දී මේ සම්බන්ධයෙන් තිබෙන විවිධ විවාද පිළිබඳව ආචාර්ය දිනිතේ සඳහන් කරන්නේ මෙවැන්නක්.
ඔස්ට්‍රේලියාවේ වගේම අනිකුත් රටවල් වල ජීවත් වෙන ආදිවාසීන් සියලුම දෙනාට විශාල වශයෙන් ආර්ථික වශයෙන් සහ සමාජීය වශයෙන් විවිධ ප්‍රශ්න තියෙනවා. ඉතින් මේ ප්‍රශ්න කතා කිරීමට තමයි ඇත්තටම අවස්ථාවක් ලබා දෙන්න හදන්නේ මේ ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේදී. ඉතින් මේ සම්බන්ධව මේ යස් ලෝ කියන අදහස් දෙකේදීත් විවිධ විවාදයන් මේ වෙනකොට ඉදිරිපත් කරලා තියෙනවා. මේ ඕස්ට්‍රේලියාවට පළවෙනියෙන්ම අපි ජනතාවට තමන්ගේ ඉදිරි ජීවිතය හොඳින් පවත්වා ගැනීමට තමන්ගේ හඬ නියෝ තමන්ගේ ප්‍රශ්න කතා කරන්න අවස්ථාව දෙන්න ඕනේ. ඒක කිසිම වැරැද්දක් නෑ. ඒ වගේම ඒගොල්ලන්ට තමන්ගේ දේවල් නිවැරදි විටි කර ගැනීම, ආර්ථිකය සහ සමාජීය තත්ත්වයන් නගා සිටීමට, විශේෂයෙන්ම සෞඛ්‍ය ඒ වගේ දේවල් නගා සිටුවා ගැනීමට මේ වගේ දෙයක් ඉතාම වැදගත් වෙන්න පුළුවන්. ඒ වගේම තමන්ට අහිතකර විදිහට බලපාන ගැටලු සියල්ලක්ම මෙතෙන්දී කතා කරන්න පුළුවන්. ඉතින් අවසානයේදී යහපත් ජීවිතයක් ගතකරන්න ඔවුන්ට අදාළ අවස්ථාවක් ලබා දීම මේ වගේ කාරක සබාවක් පිටුවීමක් මගින් කරන්න පුළුවන්. ඉතින් යර්ස් කියලා ලබා දෙනවා නම් අපි ඒ තොරතුරු දැනගත යුතුයි. මෙතෙන්දී නෝ කියන උත්තරය අපි ලබා දෙනවා නම් එතෙන්දිත් අපි දැනගත යුතු කරුණු කාරණා ගොඩක් විවාදශීලී පුද්ගලයන් විසින් ලබා දීලා තියෙනවා. ඉතින් මෙතෙන්දී ඔවුන් කියන මතය තමයි දැන් මේ කාරක සබාව පිහිටවන්නේ ඔස්ට්‍රේලියාවේ විවිධ ප්‍රාන්තවල ජීවත් වෙන ඇබොරිජිනීස් ලගෙන් තෝරාගත් නියෝජිතයන්ගෙන්. නමුත් මේ නියෝජිතය තෝරගන්නේ කොහොමද කියන එක ගැන පැහැදිලි අදහසක් මේ ව්‍යවස්ථාවේ හෝ පාර්ලිමේන්තුවේ හෝ කතා කෙරිලා නැහැ. එතකොට ඒ පිළිබඳ විනිවිද ස්වභාවයක් නැහැ. කවුරු පත් කරගන්නවද, කුමන තරාතිදමක ආදිවාසීෙක් පාර්ලිමේන්තුවේ මේ පැනල් එකට එනවද කියන එක ගැන දන්නේ නැහැ. ඒක ගැටළු සහගත තත්ත්වයක්. ඒ වගේම දැන් මෙතනදී ඇවිල්ලා තමන්ගේ ප්‍රශ්න කතා කරන එක සිද්ධ කරන නිසා විරුද්ධව කතා කරන පුද්ගලයන් කියන විදිහට මෙතෙන්දි සිද්ධ වෙන්නේ ඇත්තටම තවදුරටත් තමන්ට යම්කිසි වන්දියක් ලබා ගැනීම, එහෙම නැත්නම් හානි පූරණයක් සහ අනිකුත් ප්‍රශ්න කතා කිරීම පමණයි. එතෙන්දි නිකන් වන්දි ලබා ගැනීමක් පමණක් වුණොත් ඒක වැඩක් නෑ කියන එක. ඒ වගේම ඕස්ට්‍රේලියාව කියලා කියන්නේ බහුජාතිකයන් ජීවත් වෙන රටක්. එතකොට ඕස්ට්‍රේලියාවේ පිරිසක් පමණක් ව්‍යවස්ථාව තුළ නියෝජනය වෙන එක රට තුළ බෙදීමක් ලක් වෙන්න පුළුවන් කියන එක කියනවා. මොකද අපිටත් අවශ්‍යයි මේ වගේ කාරක සබාවක් පිහිටවන්න කියලා අනිත් ජනතාවත් කියන්න ගත්තොත් දැන ගැටලුවක් ඇති වෙනවා කියන එක. ඒ වගේම ව්‍යවස්ථාවක් කියලා කියන්නේ නෛතික ලියවිල්ලක්. දැන් 1977 පස්සේ ඕස්ට්‍රේලියානු ව්‍යවස්ථාව සංශෝධනය කරලා නැහැ. එතකොට දැන් ඒ අනුව මේ වගේ ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ ප්‍රජාතන්ත්‍රවාදයේ සිද්ධ වෙන විශාලම වෙනස්කමක් විදිහට මේක සලකන්න පුළුවන්. ඒ වගේම දැන් මේ ව්‍යවස්ථාවකට යම් කිසි දෙයක් ඇතුළත් කරොත් එහෙම ඒ පාටයන් ඉවත් කරන්න බෑ. එතකොට ඒක ගැටලුවක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ වගේ අහිතකර බලපෑම් රාශියකුත් තියෙනවා, හොඳ බලපෑම් වගේකුත් තියෙනවා. ඉතින් මේ දෙකම ගැන අපි ඡන්දය ප්‍රකාශ කිරීමට කලින්, යස් හෝ නෝ ලිවීමට කලින් තේරුම් ගත යුතුයි. ඒක හොඳට අවබෝධයෙන් යුතුව මේ ඡන්දය ප්‍රකාශ කර යුතුයි.
ඔද අපි දැන් යොමු වෙනවා බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්තයට. බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්තයෙන් අපත් සමග සම්බන්ධ වෙනවා ඖෂධ වේදිකු සහ ස්වභාවික නිෂ්පාදන රසායනඥවරයෙකු වශයෙන් කටයුතු කරන ආචාර්ය ධනුෂ්ක හෙටියාරච්චි. ධනුෂ්ක, මේ ජනමත විචාරණයේ ප්‍රචාරණ කටයුතු වල තිබෙන ගැටලුකාරී තත්ත්වය ගැන දරන්නේ මෙවැනි මතයක්.
මං හිතන්නේ ප්‍රචාරණ කටයුතු වලට යස් කැම්පේන්, මං හිතන්නේ දැන්ට රජ පැත්තෙන් කරන කටයුතු සිද්ධ වුණාට මේකේ යෝජනාවලිය මොකක්ද? මේ යස් කැම්පේන් එක එහෙම නැත්නම් මේ මුල් ප්‍රවේශයන්ට පාර්ලිමේන්තුවට හඬක් දිය යුතුයි යන්නෙන් අදහස් වෙන්නේ මොකක්ද කියන එකට අපිට ඒ සම්බන්ධ විස්තර ලැබෙන එක බොහොම අඩුයි. මං හිතන්නේ එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. රජයේ ඒ සම්බන්ධයෙන් මේ නෛතික රාමුව පැහැදිලි කිරීමක් සිද්ධ වෙලා නැහැ කියලා තමයි මම නම් දකින්නේ. ඒ සඳහා කියන්නේ මුල් ප්‍රවේශයන්ට මෙහි හඬක් තිබිය යුතුයි කියන ඒ මතය ගොඩ නැගුණාට ඇත්තරම මේ අපි යස් කියලා ඡන්දය ප්‍රකාශ කිරීම තුළින් මොකද්ද මේ ව්‍යවස්ථාවට අනුකූල වෙන්නේ මොනවද කියන එක ගැන අපිට නිසි විස්තරයක් තවම ලැබිලා නැහැ. මං හිතන්නේ මේක මුලින්ම ආරම්භ වුණාම මමත් සෑහෙන හෙව්වා මේ සම්බන්ධයෙන්. මං හිතන්නේ තනි ප්‍රකාශනයක් වැනි දෙයක් කාටවත් ලැබිලා නැහැ. මං හිතන්නේ මේක සංක්‍රමණික ප්‍රජාවට විතරක් නෙවෙයි, මං හිතන්නේ මුල් ප්‍රවේශයෙන් ඇතුළත් සම්පූර්ණ ඕස්ට්‍රේලියානු ප්‍රජාවට තියෙන ප්‍රශ්නයක්. මම හිතන්නේ අපි ගොඩක්ලාට දකිනවා ඕන දෙයක් ඉදිරිපත් කරනකොට ප්‍රධාන කරුණු 10 මොනවාද, ප්‍රධාන කරුණු 20 මොනවාද, ඒ වගේ එහෙම නැත්නම් මේ රාමුව මොකද්ද කියන සම්බන්ධයෙන් විස්තර වෙනවා. නමුත් එහෙම දෙයක් අපි දැකලා නැහැ.
ඒවගේම මේ අඩු ලුහුඩුකම්වල ප්‍රතිඵලයක් වශයෙන් ඔස්ට්‍රේලියාවේ වෙසෙන ලාංකික ප්‍රජාව තුළ උද්ගත වෙලා තිබෙන විවිධ දුර්මත සම්බන්ධයනුත් ඔහු සඳහන් කරනවා.
මේ මත වලටත් හේතු වෙලා තියෙන්නේ මේ යස් කැම්පේන් එක හෝ මේ හඬක් ලබා දී මේ ක්‍රමවේදය මොකද්ද, එහෙම නැත්නම් පත් කරන උපදේශක කමිටුව කාර්යභාරය මොකද්ද කියන එක හරියට මේ ප්‍රජාවට තේරුම් නොකිරීම තුළ. එතකොට මේ උඟ දෙනකොට හරි ලේසි වැරදි මත ඇතුළත් වෙන්න. දැන් මං හුඟක් ශ්‍රී ලංකා ප්‍රජාව එහෙම නැත්නම් අනිකුත් සංක්‍රමණික ප්‍රජාවන් බටහිර ඔස්ට්‍රේලියාව ජීවත් වන අයත් එක්ක කතා කරලා බැලුවහම ඒ හුඟ දෙනෙක් හිතන්නේ මේ පත් වෙන මුල් පොරවැසි කමිටුව උපදේශන කමිටුව මේ ව්‍යවස්ථාවට එහෙම නැත්නම් පාර්ලිමේන්තුවේ ඉහළ සහ පහළ මන්ත්‍රණ සභා දෙකටම ඉහළින් තියෙන ව්‍යවස්ථාදායක වෙනස්කම් කර හැකි, ඒ වගේම ඒවැයෙන් පාර්ලිමේන්තුවෙන් පත් වෙලා එන පනත් නිෂ්ප්‍රභ කරන්න පුළුවන් කමිටුවක් කියලා. මම හිතන්නේ ඒක ලොකු වැරද්දක්. ඒගොල්ලෝ හිතනවා මේ කමිටුවට පුළුවන් කියලා ඔස්ට්‍රේලියා විදේශ ප්‍රතිපත්ති, ඔස්ට්‍රේලියා ආර්ථික ප්‍රතිපත්ති, ඒ වගේම අධ්‍යාපන, ඒ සෞඛ්‍ය වගේ දේවල් වලදී තීරණ වෙනස් කරන්න. ඒ අදහස හුඟක් වැරදි. මොකද මේ කමිටුවේ ඇත්තම කාර්යභාරය වෙන්නේ මේ හැම දෙයකදීම අධ්‍යාපන සෞඛ්‍ය අනිවාර්යයෙන්ම සාකච්ඡා වෙනවා. නමුත් මුල් ප්‍රවේශයන්ට අදාළ වෙන ආකාරයට ඉතින් ඒ මතය මම හිතන්නේ සෑහෙන දුරට හුඟක් සංක්‍රමණික ප්‍රජාවන්ට තියෙන සැකයක්. මොකද්ද මේ කමිටුවෙන් කරන්නේ? එහෙම නැත්නම් මේ කමිටුව මේ සියලුම අපි ඡන්ද දීලා ප්‍රාන්ත රාජ්‍යයක් පත් කරනවා, ඡන්ද දීලා ෆෙඩරල් රාජ්‍යයක් පත් කරනවා, මේ ඔක්කොමටම උඩින් ඉඳලා ඕන දෙයක් වෙනස් කරන්න පුළුවන් කමිටුවක්ද කියලා. මම හිතන්නේ ඒ වැරදි මතය හුඟක් සංක්‍රමණිකයන් තුළ තියෙනවා.
දැන් අපිත් එක්ක නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් සම්බන්ධ වෙනවා. නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සොලිසිටර්වරයෙක් වශයෙන් කටයුතු කරන සහ ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියානු කාන්තා හමුවේ සභාපති නියමන නාලිකා පද්මසේන. තමන් ඔස්ට්‍රේලියාවේ වෙසෙන ලාංකිකයෙකු වශයෙන් මේ පාර්ලිමේන්තුවට හඬක් ජනමත විචාරණය සම්බන්ධයෙන් දරන මතය පිළිබඳව නාලිකා පවසන්නේ මෙවැන්නක්.
මම ශ්‍රී ලාංකිකයෙක් විදිහට මෙහි ඉන්න මල්ටිකල්චරල් කමියුනිටි එකේ මෙම්බර් කෙනෙක් විදිහට මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සෙවීමේ කාර්යභාරයක යෙදුණා. මොකද අපිට නිතරම ඇහිච්ච දෙයක්නේ මේකට ඔව් කියන්න, අනිත් පැත්තෙන් මේක නෝ කියන්න කියන තොරතුරු හැම පැත්තෙම ආවහම එතකොට අපේ කාර්යභාරයේ විය යුත්තේ මම දකින විදියට අපි මේ රටට පිටින් ආපු අය ඒකම මේ රට සම්බන්ධයෙන් මේ රටේ කොන්ස්ටිටියුෂන් එක කියන්නේ අපේ මේ රටේ ඉදිරියට වෙන දේවා මේ රටේ රූල් බුක් එක සම්බන්ධයෙන් කරන දෙයක්. එතකොට එහෙම වුණොත් අපි මේ රටේ ජීවත් වෙන ජන කොට්ටාශයේ කොටසක් විදිහට අපි ඒ සම්බන්ධයෙන් දැනුවත් විය යුතුයි. මං හිතනවා මගේ කාර්යභාරය සහ මගේ රෙස්පොන්සිබිලිටි කියලා ඒ සම්බන්ධයෙන් හොයලා බලන එක. මම දකින මේ එක පැත්තක් තමයි තොරතුරු හොයන්න සහ තොරතුරු බෙදා හදා ගැනීමේදී අපේ ශ්‍රී ලාංකික ප්‍රජාව මේක මේ පොලිටිකල් ඉෂ්‍යූ එකක් නේද කියලා සමහරු එක පැත්තකට දාන වෙලාවලුත් මම දැකලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම අපි පොලිටික්ස් කියලා කතා කරනකොට මේක පාටි පොලිටික්ස් නෙමෙයි, මේක අපේ මුළු ජීවිතේටම, අපේ අනාගතේට, අපේ දරුවන්ට, මේ රටේ සියලුම දෙනාට සහ මේ රටේ ඉදිරිය සම්බන්ධයෙන් වැදගත් වෙන තීරණයක් මේක. එතකොට මේක අපි හැමෝටම බලපානවා. හැම දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා මේ සම්බන්ධයෙන් ඊට වැඩිය දැනුවත් වෙලා ඒ සම්බන්ධයෙන් වැඩ කරයි කියලා. අනිත් එක තමයි මම කියන්න කැමති, දැන් අපිට නිතරම මේ නෝ කැම්පේන් එකෙන් අහන්න වෙන දෙයක් තමයි මේකේ මේ ඉනෆ් තොරතුරු නැහැ, හරිම රිස්කි. මේ රෙෆරෙන්ඩම් එක බේසිකලි අහන්නේ මුල් ජන කොට්ටාශය රෙකග්නිෂන් එක. ඒගොල්ලෝ බේසිකලි ඉල්ලන්නේ අපිව රෙකග්නයිස් කරන්න, මේ රටේ හිටපු මුල් ජාතික කියන එක රෙකග්නයිස්. That's a respect that we can give to them. ඒ රෙස්පෙක්ට් එක ඒගොල්ලෝ ඉල්ලන්නේ. ඉතින් මම කියන්න කැමති මේ නෝ කැම්පේන් එකේ කියන කතන්දර තොරතුරු මදි නම් හොයන්න තොරතුරු. ඒක බේසිකලි පැත්තකට දාන්න නැතුව තොරතුරු රැස් කරගෙන හරි ඩිසිෂන් එක ගන්න කියලා තමයි මටින් ඉල්ලන්න තියෙන්නේ.
ඒ වගේම ඔස්ට්‍රේලියාවේ අයිතිවාසිකම් භුක්ති විඳින බහු සංස්කෘතික ප්‍රජාවලින් එකක් වශයෙන් අපි ශ්‍රී ලාංකිකයින් මේ ජනමත විචාරණයේදී සිදු කළ යුතු දේ සම්බන්ධයෙන් නාලිකා මෙවැන්නක් සඳහන් කරනවා.
අපි මේ රටට ශ්‍රී ලංකාවෙන් ඉඳන් ආපු අය. අපි අද මේ රටේ අයිතිවාසිකම් බෙනිෆිට්ස් සියල්ල භුක්ති විඳිනවා. 1970 ගණන්වල වයිට් ඔස්ට්‍රේලියා පොලිසිය එක ඉවර වුණේ නැති වුණා නම් අද මං හිතන්නේ අපි කාටවත් මේ රටේ ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලා. එතකොට ඒ කාලේ ආපු ග්‍රීක සහ ඉතාලියනු ජාතිකයන් අද ඒ වයිට් ඔස්ට්‍රේලියානු පොලිසියකට විරුද්ධව කතා කරපු නිසා තමයි අද අපි මල්ටිකල්චර ඔස්ට්‍රේලියා කියලා මල්ටිකල්චර නේෂන් එකක් විදිහට අද මේ ඉස්සරහට යන්නේ. එතකොට එහෙමනම් අපි හැම දෙනාම ඒ සම්බන්ධව වරප්‍රසාද භුක්ති විඳින අය. එතකොට අපි දැනගන්න ඕනේ මේ රටේ ඉතිහාසයේදී මේකේ හිටපු ආදිවාසී වැසියන්ට කොයිතරම් අසාධාරණයක් වෙලා තියෙනවද කියලා. මේ රට මිනිසුන් ජීවත් නොවන රටක් විදිහට තමයි මුලින්ම හඳුන්වලා දීලා තිබෙන්නේ. එතකොට මේ ඇබරිජිනල් ජන කොට්ටාශය සම්පූර්ණයෙන්ම සමූලඝාතනය වෙලා සම්පූර්ණයෙන්ම ඩිස්පොසෙස් වෙලා එයාලව සමහර වෙලාවට සම්පූර්ණයෙන්ම ති වෙලා ගිහින් ළමයිව දෙමාපියන්ගෙන් වෙන් කරලා සැහෙන ඉතිහාසයක් තියෙනවා මේ රටට. මොකක් හරි හෝ ඒ ඩිස්ක්‍රිමිනේෂන් ඒ මිනිසුන්ට අයිතිවාසිකම් නැතිකම තාමත් අද වෙනකනුත් සමහර පැතිවල මොන රැකියාව කරා වුණත් තමන්ට කියලා දේපලක් අරගන්න බැරි නීති මේ රටේ තියෙනවා. තාම අපි ඉන්නේ 21st century එකේ. ඒ වගේ දේවල් මේ ඔස්ට්‍රේලියාවේ නොවිය යුතුයි. අපි හැමදෙනාම ඉස්සරහට යා යුතුයි.
මම සඳහන් කළා වගේ මේ වේදී ඔස්ට්‍රේලියාව තුල මේ ඔස්ට්‍රේලියානු ඇබොරිජිනල් සහ ටොරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන් ව්‍යවස්ථාවෙන් පිළිගැනීම සඳහා වන ජනමත විචාරණයට පක්ෂව ඒ වගේම විපක්ෂව ව්‍යාපාර තියෙනවා. මේ ව්‍යාපාර ජනමත විචාරණයට පක්ෂව යස් වශයෙන්ුත් ඊට විරුද්ධව නෝ වශයෙන්ුත් තමයි සිදුවෙන්නේ. යස් යන මේ ජනමත විචාරණයට පක්ෂ ව්‍යාපාරයේ සඳහන් කරන්නේ ආදිවාසීන්ට බලපාන ප්‍රතිපත්ති සම්බන්ධයෙන් නොවුන් අදහස් දැක්විය යුතු බවට. කොහොම නමුත් මේකම මේ සඳහා විරුද්ධව තිබෙන නො කියන ව්‍යාපාර සඳහන් කරන්නේ මේ ආදිවාසී නියෝජිතයින්ගෙන් සැදුම්ලත් උපදේශක මණ්ඩලය සංකේතාත්මක එකක් පමණක් සහ ඒ සඳහා නිසි බලතල හිමි බව. අපි දැන් යමු වෙන්නේ නැවතත් බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ දෙසට. අපිත් එක්ක දැන් බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් එක් වෙනවා මේ ප්‍රාන්තයේ සිංහල සංස්කෘතික සංගමයේ හිටපු සභාපතිවරයෙකු සහ වර්තමාන සමාජ ක්‍රියාකරුවෙකු වන අනුරුද්ධ ලියනගේ. මේ එළඹෙන ජනමත විචාරණය සම්බන්ධයෙන් අනුරුද්ධ ධර්ණ මතය තමයි මේ.
කිසිදු පැකිලීමක් නැතුව අපි පිළිගන්නට ඕනේ ආදිවාසී ජනතාව ඔස්ට්‍රේලියාවේ පළමු පුරවැසියන් බවට. ඒකේ කිසිම ආයි ප්‍රශ්නයක් නැහැ. පාර්ලිමේන්තුවේ මණ්ඩල දෙකෙන්ම යෝජනා සම්මත කරලා එය කිරීමට කිසිම බාධාවක් තියෙනවා කියලා මම හිතන්නේ නැහැ. මොකද ජනමත විචාරණයක් අවශ්‍යද මේ සඳහා? මට තියෙන ප්‍රශ්නේ ඒකයි. මෙච්චර වේතරම් වියදමක් කරලා ප්‍රචාරණය කරලා මේකෙන් වෙන දේවල් මේක සම්මත කරගන්න ගත්තට පස්සේ දේවල් රුයි අපි කල්පනා කරන්නට ඕනේ. ඒක නිසා මම හිතන්නේ මේ භූමියේ මුල් පදිංචිකරුවන් ලෙස ඇබරිජිනල් සහ ටොරස් ස්ට්‍රේට් දූපත් අය වාසීන් පිළිගැනීම කිසිම පැකිලීමක් නැතුව කරන්න පුළුවන්. මම විශ්වාස කරන්නේ ජනමත විචාරණයක් අවශ්‍ය නැහැ. ඒ වෙනුවට අපිට පාර්ලිමේන්තුව මේ සම්මත කරගෙන යෝජනා සම්මත කරගෙන ව්‍යවස්ථාවට ඒක ඇතුළත් කරන්න පුළුවන් කියන එක. අපි දන්නවා මේ සම්බන්ධයෙන් මේ උළුරු යෝජනාව පදනම් කරගෙන තමයි මෙම යෝජනාව ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ කියන්නේ ආදිවාසීන් 2014 වසරේ වගේ පැවැත්වුවා සම්මන්ත්‍රණයක් උළුරු ප්‍රකාශයෙන් පස්සේ සම්මත කරගත්තා. ඒ උළුරු ප්‍රකාශයේ පළමිනි පිටුව විතරක් දැන කියෝලා අපිට ඒකෙන් තියෙන බලපෑම ඒකෙන් කියන්නේ මොනවද කියන එක අවබෝධ කරගන්න බෑ. ඒකේ බරපතලකම අවබෝධ කරගන්නත් බෑ. ඒ නිසා ඒ උළුරු ප්‍රකාශයත් එක්කම තව පිටු 26ක් තියෙනවා. ඔය පිටු 26 මොනවද කියන්නේ? මේ යෝජනාව මේ සම්මත වුණොත් ඒ කියන්නේ ව්‍යවස්ථාවට අනුව ජනමත විචාරණයෙන් සම්මත වුණොත් මේක ඊළඟට පිටුවන උපදේශක සභාවක් හරි මණ්ඩලයක් හරි ඊට තිබෙන බලතල මොනවද? ඒගොල්ලන් මොනවද ඉල්ලන්නේ? ඒගොල්ලන්ට දිය යුත්තේ මොනවද? ඒ සම්බන්ධයෙන් පැහැදිලි අදහසක් අපි බොහෝ දිනකට නැහැ. ඒක අපි දැනගන්නට ඕනේ. ඊළඟට ඒක ඒ සම්බන්ධයෙන් අපිට කතා කරන්න තියෙනවා. අපි අවබෝධයක් ඇති කරගන්න ඕනේ. මොකද දැන් ඔය ES කැම්පේන් එක නැත්තම් ඔහු කියන අය නෝ කියන අයට කියන්නේ එහෙම කියනවා මේගොල්ලන්ට කිසි අවබෝධයක් නැහැ, මේගොල්ලන් මෝඩයෝ. ඒ බලන් කියන්නේ අපි ප්‍රජාතන්ත්‍රවාදයේ රාමුවක් ඇතුළත තව කෙනෙක්ගේ අදහසට ගරු කරන්නට ඉගෙන ගන්නට ඕනේ. ගරු කළ යුතුයි.
ඒ වගේම මේ ජනමත විචාරණයේ ප්‍රතිඵල කුමක් විය හැකිද යන්න සම්බන්ධයෙන් අනුරුද්ධ සඳහන් කරන්නේ මෙවැනි දෙයක්.
අපි මේ සම්බන්ධයෙන් සලකා බලනකොට අපි දැනගත යුතු කාරණා කිහිපයක්ම තියෙනවා. මේකෙන් සිදුවන අනර්ථය ජන සමාජය කෙරෙහි විශාල බලපෑමක් කරන්න පුළුවන්. මෙතෙක් පැවති බෙදීම් අඩු කරනවා වෙනුවට තවත් වැඩි වෙනවා. ඊළඟට ශ්‍රී ලාංකික ප්‍රජාව දැනුවත් විය යුතු මේ කරුණු අතරට උළුරු ප්‍රකාශය සහ පිටු 26කින් යුත් එම සම්පූර්ණම ප්‍රකාශය සල්කා බැලිය යුතුයි. මුල් පිටුව පමණක්, මුල් පිටුව කියන්නේ මොනවද කියන එක පමණක් සල්කා බලන්න නැතුව. එතකොට මේ පනත සම්මත වෙලා යෝජිත උපදේශක සභාව පිහිටුවොත් ඊට ලැබෙන බලය කොතරම්ද කියන එක ගැන, ඒවා හුදු උපදේශක සභාවක්ද එහෙම නැත්නම් ඊට වඩා එහාට යන සභාවක්ද කියන එක, ඊළඟට ඒකට පත් කරන්නේ කාවද, කොහොමද, මොන මොන සුදුසුකම් උඩද පත් කරන්නේ. එතකොට ඒ නිසා එහෙම නොවන බව තමයි මට හිතෙන්නේ. මෙයින් ඇති කරන්නේ කිසියම් විදිහක අනවශ්‍ය බියුරෝක්‍රසි එකක්, එහෙම නැත්නම් නිලධාරී යම් කිසි විදිහක මණ්ඩලයක් කියලා තමයි මට පේන්නේ. එතකොට මේ යටතේ හැම නීතියක්ම, හැම පරිපාලන තීරණයක්ම පිළිබඳව ප්‍රශ්න කර හැකි බලයක් ලබා දෙනවා ඒ මණ්ඩලයට. ඒක හුදෙක් ඇබොරිජිනි සහ ටොරෙස් දූපත්වාසීන්ට අදාළ වන නීති සහ පරිපාලන නියෝග තීරණ ගැන පමණක් නොවේ. මට මේ අවස්ථාවේදී සඳහන් කරන්න යුතුයි, මේ හිටපු අගමැති බොබ් හෝප් කියා තිබෙනවා, පැවැත්ම මත පදනම් වූ බලයක් කිසිවෙකුට ලබා දීම නොකළ යුතුයි. ඉතින් එහෙමනම් පළමුවෙන්ම ආදිවාසීන් එනවා, ඊළඟට දෙවනුව එනවා යුරෝපීය සංක්‍රමණිකයෝ 1788 ඉඳලා මේ දක්වා ආපුවාය. ඉන්පසුව කාලයේදී මේ රටේ සංක්‍රමණය වූ වෙනත් රටවල වර්ගවලට අයත් ජනයත්, ඒ වගේම තවත් කොටසකට බෙදෙන්නට පුළුවන්. එතකොට මෙතන ස්තර 3-4 ඇති වෙන්නට පුළුවන්. ඉතින් ඒක භයානකයි. මොකද නොතිබුණු බෙදීම් ඇති වෙන්නට ඉඩ තියෙනවා. එතකොට මේ යස් කියන, ඒ කියන්නේ ඕ කියන ආදිවාසී නායකයෝ කියනවා, ආදිවාසීන්ට බලන්න උපාන්න තමන්ගේ උපදෙස් පාර්ලිමේන්තුවට ලබා දීම අවශ්‍ය නොවන කිසිම විෂයක් නැහැ කියලා. ඒ කියන්නේ වොයිස් නිර්මාණය කිරීමට මුල් වුණු ආදිවාසී ව්‍යවස්ථා නීති විශාරද මීගන් ඩේවිස් කියනවා හැම දෙයක්ම ඒකට ඇතුළත් වෙනවා කියලා. ඊළඟට ලින්ඩා බර්නි මහත්මිය පවසනවා, වොයිස් යටතේ පිහිටුවන ලබන අධිකාරිය නැතිනම් උපදේශක සභාවට ප්‍රධාන ප්‍රමුඛත්ව විෂයන් සලකා ගැනීමට යෝජනා කරන බව. ඒවා තමයි අධ්‍යාපනය, සෞඛ්‍ය, රැකියා සහ නිවාස. ඒ වගේම මීගන් ඩේවිස් මේ තමත් එක්කෙනෙක් මේ යෝජනාව සම්බන්ධයෙන් මූලික වුණු, එයා කියන උපදේශක සභාවට රජයේ හැම ආයතනයක්ම, අංශයක්ම, කැබිනට් එක, ඇමතිවරු, රජයේ සේවකයෝ, ස්වාධීන නීතිගත ආයතන සහ සංස්ථා, ෆෙඩරල් රිසර්ව් බැංකුව, ඒ වගේම සෙන්ටර්ලින්ක් එක, ග්‍රේට් බැරිය රීෆ් මරයින් පාර්ක් එකේ ඔතොරිටි එක අධිකාරිය, ඒ වගේ ඔම්බුඩ්ස්මන්වරයා, ඒ පවා ඔක්කොම ඇබොරිජිනි සහ ටොරෙස් දූපත්වාසීන්ට අදාළ වන බවයි කියන්නේ. එතකොට රජයේ සේවකයන් මේ අවස්ථාවේදී බලනකොට තීරණ ගැනීමේදී ඉතාමත්ම දුෂ්කර අවදානම් තත්වයකට පත් වෙන්නට පුළුවන් කියලා ඔවුන් පරිස්සම් වෙන්නට ඕනේ තීරණ ගන්නකොට. ඉතින් මේ රටේ මේවා යෝජනා කරන අය රටේ එක්සත් බව හා සංහිඳියාව ඇති කරන බව කිව්වත් මේවට වඩා තිර තියෙන්නේ අසමගියත් අතෘප්තිමත් භාවයත් වර්ධනය වීමට තමයි බොහෝ දුරට ඉඩ තියෙන්නේ මෙවැනි යෝජනාවක් සම්මත වෙලා මෙවැනි මණ්ඩලයක් පිහිටෙව්වොත්. ඒ නිසා මම හිතනවා උපත පදනම් කරගෙන තවත් කණ්ඩායමකට හෝ ජන වර්ගයකට විශේෂ සැලකිලි ලබා දීම නොකළ යුතුයි කියලා.
අපි දැන් නැවතත් යනවා වික්ටෝරියා ප්‍රාන්තයේ දෙසට. අපිත් එක්ක මේ ජනමත විචාරණය සම්බන්ධයෙන් අදහස් දක්වන්න වික්ටෝරියා ප්‍රාන්තයෙන් දැන් එක් වෙන්නේ චිත් වැලියමුඩ. ඔස්ට්‍රේලියාවේ තරුණ පරපුර නියෝජනය කරන්නෙක් වශයෙන් මේ ජනමත විචාරණය ගැන චිත් දරන්නේ මෙවැනි මතයක්.
මේක ලොකු ඩිසිෂන් එකක් මේ රටටම හැමෝටම. ඒකේ ප්ලේස් එකක් තියෙන ඒ ඩිසිෂන් එක හදද්දී ඒකෙන් ඔයගොල්ලෝ හැමෝම හොඳට ඒක රිසර්ච් කරලා බාල ඉන්ෆෝම් චොයිස් එකක් කරන්න ඕනි. හැබැයි ඒ කරද්දී ඒක තේරුම් ගන්න ඕනි හුඟක් ඩිසින්ෆර්මේෂන් එහෙම තියෙනවා. අහිත් එක බලන්න ඕනි හියුමන් රයිට්ස් කියන්නේ දැන් Aboriginal and Torres Strait Islander මිනිස්සුට හුඟක් මේ රටේ පාස්ට් එකේ ඒකෙහිඳ දැඟුත් හුඟක් අසාධාරණ වෙනවා. ස්ටෝලන් ජෙනරේෂන්ස් එකක්. අනිත් එක තමයි දැන් බලද්දි ලෝකෙ වැඩිපුරම ඕවර් රෙප්‍රසෙන්ටඩ් වෙලා මේ ප්‍රිසන් වල ඉන්න මිනිස්සු තමයි අපේ ෆස්ට් නේෂන්ස් මිනිස්සු. ඉතින් ඒවා ඇයි එහෙම වෙලා තියෙන්නේ, ඒවා හදන්නේ කොහොමද? මම හිතන්නේ අනිත් එක හුඟක් යම් මිනිස්සු මේක තමයි හිතන්නේ මත තේරෙන විදිහට. ඒක හදන්න එකම විදිහ තමයි අපේ ෆස්ට් නේෂන්ස් මිනිස්සුන්ගේ වොයිස් එක අහන එක. ඔය නම් එක එක්සැම්පල් එකක් විදිහට අපේ ක්ලෝසිං ද ගැප් ප්‍රොජෙක්ට් එක තියෙනවා. හැමෝම ඔක්කොම පොලිටිකල් පාර්ටිස්ම එෆෙක්ට් එක හොඳ එකක් කියලා ඇක්සෙප්ට් කරන තියෙන එකක්. හැබැයි ඒ ටාගට්ස් 17න් 4යි මීට් වෙන ප්‍රොජෙක්ට් එකලා තියෙන්නේ. 4ක් පිළිපස්සට යන ඒවා ඇයි එහෙම ඒ ටාගට්ස් මීට් වෙන්නේ නැති ක්වෙස්චන් එක අහලා ගවර්න්මන්ට්ස් වලින් රිපෝර්ට්ස් එහෙම කමෙන්ට්ස් ඉනිෂියේට් කරලා තියෙනවා. ඒ වලින් හොයාගෙන තියෙන්නේ ඒක ලොකුම හේතුව මේ ෆේල් වෙන්න ඒ කමියනිටිස් එක පාර්ට්නර්ෂිප්ස් මදියක ඒ කමියනිටිස් වල වොයිසස් ඇහෙන්නේ නැති එක ඒගොල්ලන්ගේ කල්චර් එක අන්ඩර්ස්ටෑන්ඩ් ඇක්සෙප්ට් වෙලා ඒක සෙන්ටර් එකේ නැති එක ඒකින්ද ඒව ගැන පොඩ හොඳට කියවන්න ඔබ 14 වෙනිදා ඩිසිෂන් එකක් ගන්න මොකද්ද මේ රටේ සාධාරණ අනාගතයක් හදන්න කොහොමද මොන විදියටද අපේ රටේ හැමෝටම දැන් මේ ඉන්න ලංකාවේ කට්ටිය විදියට මේ රටේ අපිට හුඟක් ඔපචුනිටිස් දීලා තියෙනවා මේ ප්‍රෝග්‍රෑම් එක එක එක්සැම්පල් එකක්
ඒ වගේම මේ වෙද්දි මේ ඔස්ට්‍රේලියාවේ තරුණ පරපුර තුළ මේ ජනමත විචාරණය සම්බන්ධයෙන් තිබෙන දැනුවත්භාවය සම්බන්ධයෙන් චිත් මෙවනක් සඳහන් කරනවා
ජෙනරලි මං හිතන්නේ අපේ යංග ජෙනරේෂන් එකේ කට්ටිය මේක ගැන අනික් ජෙනරේෂන්ස් වලට වැඩිය මේ වගේ ඒවා ගැන ඉන්ෆෝම් වෙලා තියෙනවා එකක් තමයි හිතන්නේ සෝෂල් මීඩියා ඒක ලොකු රීසන් එකක් මොකද ඒක හැමතැනම තියෙනවා මේක වෙනවා මේක මේක කොන්ටෙක්ස්ට් එක හුඟක් දන්නවා හුඟක් කට්ටිය මං හිතන විදිහට හැබැයි ඒ මේ යංග කට්ටිය හුඟක් මේක ගැන ඉන්ෆර්මේෂන් ගන්න සෝෂල් මීඩියා වලින් එහෙම ඒකින්ද මිස් ඉන්ෆර්මේෂන් ඩිස් ඉන්ෆර්මේෂන් එහෙම chance එකක් තියෙනවා ඒකින්ද පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ
හොඳයිමනම් අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා වික්ටෝරියා ප්‍රාන්තයේ ආචාර්ය දිනිති විජේසූරියටත් බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ආචාර්ය ධනුෂ්ක හෙටිආරච්චිටත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නාලිකා පද්මසේනටත් බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ අනුරුද්ධ ලියනගේටත් වික්ටෝරියා ප්‍රාන්තයේ චිත් වැලියමුණටත් අපිත් එක්ක මේ කතාබහට එක්වීම පිළිබඳව එමනම් ලබන මාසයේදීත් තවත් විනිවිද ජනතා මත විමසුමකින් යලිත් මුණගැහෙමු
විනිවිද ජනතා මත විමසුම
ඔස්ට්‍රේලියාවේ කාලීනව වැදගත් වන තවත් කාරණාවක් පිළිබඳව ශ්‍රී ලාංකික ප්‍රජාවේ අදහස් සමගින් අපි ලබන මාසයේත් අවසාන අඟහරුවාදා හමු වෙමු.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.